ගරු සුසි ප්‍රේමජාත මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 29ක් කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 අයවැය පිළිබඳව සාමාන්‍ය විවාදයේ අවසාන දිනේට අපි අවතීර්ණ වෙලා සිටිනවා. 2027 අයවැය සමස් වියදම රුපියල් බිලියන 7879 ණය ආපසු ගෙවීම සමග රාජ්‍ය ණය ගැනීම හැර මුළු ලැබීම් රුපියල් බිලියන 3456යි. එතකොට මුළු ණය ගැනීමේ අවස්ථාවේ රුපියල් බිලියන 4979යි, ණය ආපසු ගෙවීම 2025යි, අඩු කළාම බිලියන 2954යි. මේක තමයි සාරාංශය. දැන් මේ වියදම එන්නේ කොහොමද? මේ වියදමෙන් තුනෙන් එකක් වෙන්නේ.
ඔඩර් ප්ලීස් කරු රාසමණික මැතිතුමා මුලාසනේට.
මෙම වියදමින් තුනෙන් එකක් වෙන්නේ බිලියන 15ක් පමණ වෙච්ච රාජ්‍ය සේවක වැටුපාදී වන, ඊළඟට විශ්‍රාම වැටුත්, මේ සියල්ල එකතු. රජයේ ආදායම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මේ වියදම් දැරිය යුතු ක්ෂේත්‍ර ආරක්ෂක, අධ්‍යාපන, සෞඛ්‍ය සේවාවන් සැපීම සඳහා මෙතෙන්ට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. මේකට විසඳුම හොයන්නේ කෙසේද? එක පැත්තකින් විදේශ සංචාරකයන් සීරෝ වුණා COVID-19 එක්ක. අවුරුදු දෙකෙන් අවුරුදු එකහමාරක් විතර විවිධ අවස්ථාවල රට වසා දැමුවා. නිෂ්පාදනය ඇති වුණේ නැහැ. අපනයන යම් ප්‍රමාණයකින් අඩාල වුණා. ලෝකයේම ජාත්‍යන්තර වෙළඳාම පසුබෑමකට ලක් වුණා. මේ සියල්ල සාර්වආර්ථික ප්‍රශ්න. තුර පොලි අනුපාතය 9% තිබිච්ච එක දැන් වෙනකොට 30 පැනලා ගිහිලා තිනු. ඒක කරන්න හේතුව ඇව්වහම ඒකට සඳහන් වන්නේ මුදල් සංසරණය අඩු කිරීම, ණය ගැනීම අඩු අධෛර්යමත් කිරීම, ඉතුරුම් වැඩි කිරීම. මොකද රට තුල බැංකුවල ද්‍රවශීලතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ද්‍රවශීලතා ප්‍රශ්නේ විසඳීම සඳහා යම් යම් ක්‍රමෝපායන් යොදලා තියෙනවා. දැන් අපි ගත්තොත් තේම පසුගිය දශක කීපය පුරාම ඕනෑම අයවැයක් ගත්තොත් අයවැය අන්තිමට පියවලා තින්නේ එක්ක ජාත්‍යන්තර ආයතන වලින් ලබා ගන්නා වූ විදේශීය ණය. ඊළඟට දේශීය වශයෙන් බැංකු වලින් සහ වෙනත් ක්‍රමෝපායන් මගින් ලබා ගන්නා වූ ණය. ඊළඟට බදු වැඩි කිරීම. ඊළඟට භාණ්ඩ හා සේවාවල ඇති කරන්නා වූ බදු. ඉන්න මෙන්න මේ කරුණුත් එක්ක. දැන් අපි ගත්තොත් එහෙම 1974 මුදල් වර්ෂය සඳහා ආචාර්ය එන්.එම්. පෙරමැතිතුමා 1973 නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි ඒ අයවැය ඉදිරිපත් කළේ. මයිකේ උපුටනයක් කියවනවා ඉංග්‍රීසි භාෂාවෙන්. I have pleasure in moving the second reading of the fourth appropriation bill of the United Front Government led by Mrs. Sirimawa Bandaranaike. I am presenting this budget in an international atmosphere charged with unmitigated inflation. ජාත්‍යන්තර වශයෙන් ආපු උද්ධමනය. The world has been rocked by floating currencies. Currencies වල float වෙච්ච එක. ඊළඟට spiraling prices. මිල spiral එකක් හැට ඉහළට යාම. And an unprecedented scarcity of essential foodstuffs. පෙර නොවූ ලෙස අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇතිවීම. Never has the world witnessed such a period of economic instability. මම ඒක පුටා ගැනීම කළේ ඒ 1974ට අදාළ අයවැය. දැන් තව කොටස මම ගත්තු. This attitude is believed by the World Bank's most recent thinking, or is it that the right hand, it means IMF, does not know what the left hand or World Bank is doing? මෙන්න මේ විදිහට ආචාර්ය එන්.එම්. පෙරමැතිතුමා ඒ වෙලාවේ ලෝකාර්ථික අවපාතයක් ආවා. ලෝකේ තෙල් මිල අධික ලෙස ඉහළ ගියා. ආහාර හිඟයකට මුහුණ දුන්නා. මේ අභියෝග රාශියකට මුහුණ දුන්නා. මේ COVID-19 ඇවිල්ලා නෙවෙයි, නමුත් එවැනි තත්ත්වයක් නැතුව පවා එවැනි අවස්ථාවන් වලට මුහුණ දුන්නා. එතකොට මොකද වුනේ? ඒ වෙලාවේ තාත්විකයේ සංකෝචනය වුණා. ආනයන සීමා කළා. අපි පාසල් යනකොට අර ජම්පින් ෆිෂ් පොප්ලින් ගන්න උදේ පාන්දර ගිහිල්ලා සම්පාකාර කඩේ ගාව පාන්දර පහ ඉඳලා පොලිමේ ඉන්නවා. එහෙම තමයි තිබුණේ. ආ සතියකට දින දෙකක් එක්ක මඤ්ඤොක්ක එක්ක බතල එව තමයි හෝටල් වල කන්න තිබුණේ. ආර්ථිකය සංකෝචනය කරන්න වුණා. හැබැයි ඒ සීමාවන් කලේ ආනයන සීමාවන් කරන්න. හැබැයි අනිත් පැත්තෙන් ඒ වකවානුව වෙනකොට අද තිබෙන තරමට ගාමන්ස් ප්‍රදීපී පිළිබඳ කර්මාන්තය අනිකුත් අපනයන භාණ්ඩ පිළිබඳව අමුද්‍රව්‍ය ගෙනීමේ මේ තරම් බරපතල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එදා අපේ රටේ නිෂ්පාදනය කරන රබර් එහෙම නැත්නම් කුළුබඩු එහෙම නැත්නම් පොල් තේ මෙන්න මෙවැනි අපනයනෙන් තමයි ප්‍රධාන වශයෙන් ආර්ථිකය වුණේ. ඒ කාලේ විදේශ ශ්‍රමිකයෝ අපිට මුදල් ලැබුවෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ වකවානුන් තුළ ඒ තිබෙන தත්ත්වය තුළ තමයි ඒක කළමනාකරණය කරගන්න සිද්ධ වුණේ. දැන් අපි මේක ගත්තොත් එහෙම අයවැය යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. බිස්නස් ටර්නෝවර් ටැක්ස්. හා එතනින් එහාට ගියාම අපි ගත්තාම ඒ වකවානුවේ මම මේ කියාගෙන ආවේ අයවැය ඉදිරිපත් කරනකොට ඇති වෙන தත්ත්වයන් තුළ කොහොමද මුණ දෙන්නේ. මෙහි සඳහන් කරනවා කොහොමද ඒ ප්‍රොපෝසල්ස් එක්ක බිස්නස් ටර්නෝවර් ටැක්ස් කන්වර්ටිබල් රුපිය account එකක් හඳුන්වා දුන්නා. පරිවර්තනය කරන්න රුපියල් account එකක් විදේශ විනිමේ. ඊළඟට ටැක්සේෂන් ඔෆ් ඉන්කම් ඔන කරන්ට් ඉයර් බේසිස් ඒ වර්ෂයට අදාළව ටැක්ස් ගෙවීම හඳුන්වා දුන්නා. එක්සයිස් ඩියුටි නැත්තම් බුලත් මේ දුංගල වල බද්ද මෙන්න මේව තමයි එදා අපි දැක්කේ නැහැනම් බොහෝ දුරට මේ සාමාන්‍ය විදිහට කොහොමද අයවැය පරතරයක් පියවගන්න කටයුතු කළේ කියලා. ඊළඟට එතුමාගේ අයවැය කතාව කියනවා. එදා රාජ්‍ය සේවක සංඛ්‍යාව හිටියේ 106කට අඩු ගන්න. හැබැයි එතුමා එදා ප්‍රෙඩික් කළා, පුරෝගතණය කළා. මේ විදිහට රාජ්‍ය සේවක සංඛ්‍යාව වැඩි වෙනකොට වෙන්නේ අනාගතයේ යම් දවසකදී ණය අරගෙන තමයි වැටුප් පාවිස්සම වැටුප් ගෙවන්න වෙන්නේ කියලා. අද අපි එතනට ඇවිල්ලා තියෙනවා. ඒ ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් තිබෙන වාම දේශපාලනයේ නායකත්වය දරපු ආචාර්ය එන්.එම්. පෙරරා එවැනි අභියෝග රාශියක් මැද්දේ තමයි එදා එතුමා ඒ අයවැය ඉදිරිපත් කළේ. ඉතින් අපි එතනින් මෙපිට ආරම් බලමු. දැන් 2000 අයවැය කතාව. ජනාධිපති සහ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය කරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වර්ෂ 2000 ක පෙබරවාරි මාස සඳුදා තමයි මේක ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් මේ අයවැය කතාවේ එතුමිය මෙන්න මෙහෙම කියනවා. ජනාධිපතිවරයාගේ කටයුතු වලට අදාළව පවතින සම්ප්‍රදායන් හේතුවෙන් මගේ අයවැය යෝජනා පෞද්ගලික ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි විය. මේ කාර්ය ඉතාමත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීමේ කටයුතු බාරගත්තේ බහුසුත දැනුමක් තුතුන් මාගේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරණ මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමායි. දැන් ඒ අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට මංගව සංඛ්‍යාලේඛන තිනෝ දැයක ආරම් බැලුවාම 2000 වර්ෂයේ වෙනකොට GDP එක ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් එක 2006ක් GDP එක 2006ක් තිබුණා ආර්ථික වර්ධනය. දැන් අපි බලමු ඊළඟ අයවැය. ඒ අය ඉදිරිපත් කළේ කවුද? දැන් ගිය අපේ දින කීපයකට පෙර මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා මේ සභාවේදී මේ අයවැය ගැන කතා කළා. 2001 අයවැය කතාව. මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා ඉදිරිපත් කළේ 2001 මාර්තු මාස 8 දවසේ. දැන් එතුමා මොකද්ද කියන්නේ? එතුමා කියනවා මෙම ගෙවී ගිය කාල පරිච්ඡේදයේ තුල නොනවත්වාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවීමත් ආරක්ෂක කටයුතු වෙනුවෙන් අධික වේදමක් දැරීමට සිදුවීමත් අපේ ආර්ථිකය හා මුල්‍ය සැලසුම් මූලෝපායන් අපේක්ෂිත අයුරින් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන පරිද්දෙන් ජාත්‍යන්තර වශයෙන් දක්න ලැබෙන ආර්ථික අස්ථාවරත්වයක් ගැන සලකා බලන විට එක දිගට අයවැය කතා 7ක් ඉදිරිපත් කිරීමට ලැබීම අභියෝගයක් බව කිය යුතු නොවේ. ඒතර එතුමා එක දිගට මේ 7 අයවැය තමයි ඉදිරිපත් කළේ 2001. දැන් අපි බලන් අරගෙන බලමු 2001 මහබැංකු වාර්තාවේ මම අර කලින් කිව්ව මූර්ත නෙමෙවුම් කියන එකේ දළ දේශීය නිෂ්පාදිතේ ඍණ 1.4යි. ඍණ කලින් අවුරුද්දේ 5.8ක් තිබිච්ච එක ඍණ 1.4යි. එතකොට කොවිඩ් 19 බලපෑමක් තිබුණාද? මේ වගේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බද? යුද්ධයක් තිබ්බා. ආරක්ෂා එතන ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ලෝක ආර්ථික අවපාතයක් තිබුණාද? ඒත් නැහැ. ජාත්‍යන්තර රෝමලාන ප්‍රශ්නයක් තිබ්බද? නැහැ. එහෙනම් මෙන්න ප්‍රතිඵලය 2001 ලැබිලා තියෙන ඍණ 1.4යි. දැන් ඍණ 8යි. දැන් ඍණ 8 උනේ මේ සිද්ධි ගණනාවක් වෙලා. හැබැයි මොනවත් නැතුව ඍණ 1.4යි. මම කියන්නේ කලින් කලට මේ වෙලා තියෙන தත්වය. ඊළඟට ගමු 2003. 2003 මහ බැංකු වාර්තාව ගත්තාම GDP එක නැවත 5.9. ඊළඟ අවුරුදු දෙකේදී 5.9ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කලින් කලට මතුවන්නා වූ ප්‍රශ්නත් එක්ක ඒවට සාර්වාර්ථික වශයෙන් විසඳුම් ලබා නොදෙන තාක්කල් මේ ඇතිවන්නා වූ ප්‍රතිඵලයන් තමයි මේ සංඛ්‍යාලේඛන දත්තයන් වලින් ඉතිහාසය තුල අපිට පෙන්වලා දෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දෙදා සුසිදකට අදාළ ඇව විවාදයේදී පෙන්වලා දුන්නේ සාර්වාර්ථික ප්‍රශ්නවලට මම මේ සභාවේ කිව්වා. 2022 අදාළ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට 2021 නොවැම්බර් මාසේ සර්ව ආර්ථික ප්‍රශ්නවලට ශුද්‍ර ආර්ථික විසඳුම් නැහැ කියලා. නැහැ කියලා මං කිව්වා. හැබැයි අද ඒක ඔප්පුවලා අවසානයි. මොකද්ද? දැන් මයික්‍රෝ ඉකොනොමික්ස්. මම ඔබට I will quote the economics 14th edition Lipsy and Crystal. Microeconomic studies how and why basic resources are transformed by producers into all the many goods and services that modern consumer want. Shudra Arthika. Then meva tamai yojana walata thibuna. Then macroeconomics, again I quote Lipsy and Crystal economics 14th edition. Macroeconomic studies the amount of activity in the economy as a whole and the role of governments in trying to influence that activity unquote. Then meke mokadda kiyanne? Meke kiyanne rajaye medihatwimak awashyai. Ethe meke adhyayane tulin pahadiliwanne samasta arthike pilimandawa salakala aandu thamai me wade karanna one. දැන් ශුද්‍ර ආර්ථිකයේ මෙහෙවීම ආණ්ඩුවට තියෙන ලොකු වගකීමක් නැහැ එතන. ඒක වෙන්නේ මාකට්ස්, වෙළඳපොළ, පාරිභෝගිකයෝ. ඊළඟට මාකට්ස් ඇන්ඩ් ෆර්ම්ස්, සමාගම් කොහොමද වැඩ කරන්නේ? ඒවැ තියෙන තරඟකාරීත්වය. මෙන්න මේවා තමයි මයික්‍රෝ ඉකොනොමික්ස් වල කරන්නේ. දැන් මැක්‍රෝ ඉකොනොමික්ස් වල සාර්වාර්ථික කරුණු වලට ගියන් පස්සේ issues and frameworks. ඊළඟට issues and measurements. මේවා තමයි ගණනය කරන්න ඕනේ. දැන් මහ බැංකුවේ තමයි මම හිතන්නේ මන් දන්න තරමින් ලංකාවේ විශ්වවිද්‍යාල තියෙනවා දැන් 17ක්. 17න් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ඇතුළුව ප්‍රධාන විශ්වවිද්‍යාල හැම එකකම මැනේජ්මන්ට් ෆැකල්ටිස් තියෙනවා, ඉකොනොමික්ස් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. අපි සංගණනයක් කරලා බැලුවොත් මේ සියලුම විශ්වවිද්‍යාල පද්ධතියට වඩා වැඩි මහ බැංකුවේ ආචාර්ය උපාධි අරගෙන තියෙන සම්පත්දායක සංඛ්‍යාව නේද ડોક્ટર හර්ෂ? ඔව්. දැන් අපි ෆේල් වෙලා තියෙන්නේ කොහෙද? ආර්ථික දැන් ඊළඟට ගන්නකො කෘෂිකර්මය ගත්තොත් පෙරදිනිය තිනවා, රුහුණේ තිනවා, මේ වගේ අපේ ෆැකල්ටිස් තිනවා. හැබැයි ඒවැ ඉන්න ආචාර්ය මහාචාර්යුන්ට වඩා වැඩි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආයතනවල ඉන්න කෘෂිකර්ම විද්‍යාඥයෝ. දැන් අනිත් එක ෆේල් වෙලා තින්නේ කොහෙද? එතන දේශපාලඥයෙක් යම් තීන්දුවක් ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දුව වැරදි නම් වැරද්ද පෙන්වලා දෙන්න ඕනේ. වැරද්ද පෙන්වලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් රටට ඇවිල්ලා කියන්න ඕනේ. ඔ කිව්වද? කවුරුත් නැහැ. මේක අන්තිමට ගිහිල්ලා දැන් ගියේ අප්‍රේල් මාසේ සඳහන් කරාම මේ අවුරුද්දේ. රට බංගලොත් කියලා මොකද්ද උනේ? ක්වේටි ෆන්ඩ්ස්, ජයිකා, විවිධ මූලාශ්‍රයන්ගෙන් විශ්වවිද්‍යාල පද්ධතිය හදපු ගොඩනැගිලි එහෙමම නැවතුණා. මේවා ප්‍රකාශයට පත් කරන්න කලින් මුල්‍ය පිළිබඳව වගකීම තියෙන පාර්ලිමේන්තුව දැනගෙන හිටියේ නැහැ. මෙතනයි ප්‍රශ්නේ. දැන් මේ ඔක්කොම කොහටද ගෙනාවේ? 225 අංග උඩට. මං කියන්නේ 225ම මේකේ වගකීම නිදහස් කරන්නයි කියන කාරණේ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි දැන් දැන් අපි දන්නවා දැන් මම දැක්ක මේ විවාදය තුල සමහරු දැන් විරුද්ධ පක්ෂයේ ඉඳගෙන බොහොම ආර්ථිකයේ මේ කරුණු ගැන ඔක්කොම කියනවා. මේ අපි හිටියේ නෑ එතන. මනමාලිව තෝරලා පොරොන්දම් බලලා පෝරුවේ නැග්ගලා අතපෙන් වක්කලා හරිද? ඔක්කොම කරපු අය ආරයට ගිහිල්ලා කියනවා දැන් මනමාලිය හරියට කළේ නෑලු. හිටියේ නෑලු. අපි නම් හිටියේ නෑ තෝරන තැන්වල. අපි කියන්න ඕනේ දේ ප්‍රසිද්ධිය කිව්වා. කීලා හිටන් අපිටත් යම් යා බකසපට මූණ දෙනකොට කවුරුත් ඒකන කතා කළෙත් නෑ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ග්ලයිෆොසේට් නවත්තනකොට ආචාර්ය පුත් එනල්ල පෙන්නුවා. CKD එක ගැන කිව්වා. Chronic kidney disease unknown. Still it is unknown. දැන් මොකද කළේ? ග්ලයිෆොසේට් නවත්තුවා. WH එකේවත් කිව්වේ නෑ නිර්දේශයක් තිබුණේ නෑ. මොකද උනේ? තේවාගාවේ. වල්බල අයින් කරන්න ක්‍රමවේදයක් නැහැ. අතන ඉන්න අපේ තොණ්ඩමණ මැතිතුමා එතුමා දන්නවා. අද ශ්‍රමේ නැහැ වැඩේ කරන්න. මොකෝ අතිංගල වල අයින් කරන්නද වල්පැල? ඔබතුමා දන්නවා. තේ වලට මොකද උනේ? වල්පැල. ප්‍රොඩක්ෂන් එක අඩු වුණා. එක්ස්පෝර්ට් එක අඩු වුණා ක්වොන්ටිටි එක. අපේ තේ වෙළඳ පොළ අල්ලගත්ත වෙනත් රටවල්. දැන් මේකට කවුතුක් කියන තීන්දුවක් ඇයි නැහැ. කාබනික පොහොර ක්‍රමානුකූලව අවුරුදු කීපයක් තිස්සේ යම් තෝරාගත්ත ප්‍රදේශයක සාම්පල් එකක් හැට අරගෙන ආදර්ශයක් හැටන කරන්න තිබ්බා. දැන් මේක එහෙමුන්නේ නැහනේ. මේක එහෙමුන්නේ නැහැ. එක තීන්දුවෙන් මේක වෙනස් කළා. දැන් මොකද උනේ? සියලුම පාරික බාණ්ඩ ඉහළ ගියා. අපනයන සීමා වුණා. ආනයන වැඩි කරගන්න සිදු වුණා අත්‍යවශ්‍ය බාණ්ඩ. දැන් ඔන්න වෙච්ච ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ දැන් ඒ දවස්වල එතන ඉඳලා උපදෙස් දීලා ඒව හරි කියලා හිඳලා අරන් බලන්නකෝ හැන්සාඩ් එක තිබුණ නැද්ද කියලා. මම මෙතනත් කිව්වා. පහුගිය අයවැය මෙතන ඉඳන් තමයි මම කිව්වේ සාර්වාර්ථික ප්‍රශ්න වලට ක්ෂුද්‍ර ආර්ථික විසඳුම් නැහැ කියලා. අද ඒක සනාථ වෙලා තියෙනවා. ඒක නිසා දැන් අපි කියලා නෑ නෑ අපි ඕට වග කියන්නේ අපි ඔතන නෑ. එහෙම කියලා හරියන්නේ නැහැ. එහෙම කියන්න බුණා මේ විපක්ෂ සමුන්නාන්සලට. අනිත්‍යට ඒක කියන්න බෑ. එහෙමනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මේක ඉස්සරහට යන්න ඕනේ. මම මේ අරන් පෙන්නුවේ ඉතිහාසයේ අපේ ඒ වකවානුන් වල කොහොමද ඒවා ඉදිරිපත් වුනේ, කොහොමද ඒවා කටයුතු කළේ කියන එක. දැන් අද වෙනකොට තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මේකේ සාමාන්‍යයෙන් ජනතාවට දියවත් වෙන්න පුළුවන් තත්ත්වය හදන්නේ. දැන් එතන ප්‍රශ්නයක්. දෙක පැත්තෙන් ඔය ඕක මම ප්‍රශ්න කරා. පොලිය 136ට ගිහම කොහොමද ව්‍යාපාරිකයා ණය ගන්න? අද TOD එකක් ගන්න බෑ බැංකුවේ. ඒතර අපේ කොහෙවත් සාකච්ඡාවක් උනේ නෑ මේ සම්බන්ධයෙන්. මුල්ලේ කමිටිය සඳහා සාකච්ඡා වුණෙත් නෑනේ ෆිනෑන්ස් කමිටියේ. පාර්ලිමේන්තු මුල්ලේ ඇවිත් තියෙන්නේ. ඒක නිසා මෙහිදී වැදගත් වෙනුනේ මේ කමිටු ගන්නවා යෝජනා කරලා තියෙනවා. වේන්ස් ඇන් මීන්ස් බැංකින් සෙක්ටර් මොනවාද එන්ටර්ප්‍රයිසස්. දැන් රාජ්‍ය ව්‍යවසායන් 424ක් තියෙනවා. මෙයින් 50 දෙනක් තියෙනවා බිස්නස් එන්ටර්ප්‍රයිසස්. රාජ්‍ය ව්‍යවසායගේ 1961 එසෝ කැල්ටෙක්ස් ෂෙල් ජනසතු කළ තමයි තෙල් සංස්ථාව හැදුවේ. 1980 අග වෙනකන් තෙල් සංස්ථාව ලාභයි. කොහොමද පාඩු උනේ? පාඩු උනේ ජනප්‍රිය තීන්දුව ගත්තා. අපිත් හිටියා ඒවයි. තීන්දුව ගත්තා. තෙල් මිල වැඩි කළේ නැහැ. ප්‍රයිස් ෆෝමියුලා ක්‍රියාත්මක වුණේ නැහැ. තෙල් වැඩියෙන් ගෙනාවා අඩුවෙන් දුන්නා. තෙල් දැවි තෙල් ලීටරේ රුපියල් 52ක් මිලවන දැවි තෙල් ලීටරයක්. බයි ප්‍රොඩක්ට් එක. විදුලි මල් මණ්ඩලයට 2012 දුන්නේ රුපියල් 27ට. හැම ලීටරකම රුපියල් 25ක් පාඩුයි. ටොන් 3000 දවසකට දුන්නා විදුලිය නිෂ්පාදනය කරන්න. ගණන් හදලා බලන්න පාඩුයි. ඒක නිසා මේවා මේ ක්ෂේත්‍ර ගන්නකොට ප්‍රතිපත්තිමේ තීන්දුව නිසි ආකාරයෙන් නිසි වෙලාවට නොගැනීම මෙතන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. දැන් ග්ලයිෆොසේට් තහනම් අයින් කළා. දැන් යූරියා ගේනවා. දැන් මඩ පොහොරත් එනවා කියලා කියන්නේ. දැන් මහ කන්නේ සාර්ථක කරගමු. අඩුම තරමේ ලෝක ආහාර හිඟයක් පුරෝකතනය කරලා තියෙද්දි, ඒකට සුදුමත් දෙන්න අපි ඉතින්ට යන්න වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව ඒ පියවර ගත්තේ. විදේශ සංචාරකයන්ගේ පැමිණීම සීරෝ වෙලා COVID-19 කාලේ දැන් ක්‍රමානුකූලව වැඩි වෙමින් යනවා. දැන් සම්පූර්ණ සංචාරක කර්මාන්තේ ඍජුව හා වක්‍රව 106ක් මේකේ යෙදිලා හිටියා. හෝටල් කර්මාන්තේ, රෙස්ටුරන්ට්ස් වල මේ හැමතැනම. දැන් බින්දුවට වැටුණා. ණයගත්තට ණය ගෙවා ගන්න බැරුව. දැන් ක්‍රමානුකූලව එනවා අපිට ඒක තව පියවර ගන්න වෙනවා, කොහොමද මේක වැඩි කරගන්නේ කියලා. ඊළඟට දැන් විදේශ වෙළඳාම ෆොරින් ට්‍රේඩ්ස් 2019 ආරම්භ වුණාම අගභාගේ 2021 මේ දෙකම ජාත්‍යන්තර වෙළඳාම මෙහෙ විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම මේක පසුබෑමකට ලක් වුණා. නියමිත ආකාරයෙන් අපනයනය කරන්න බැරි වුණා. ආනයනයන් සීමා කළා අපි විතරක් නෙමෙයි. අපි සීමා කරනකොට ආනයනික භාණ්ඩ විදේශ නිමේය ඉතුරු කරගන්න, අනිත් පැත්තෙන් අනිත් රටවලුත් ඒ පියවරම ගන්න. එතන ඒ ප්‍රශ්නේ බවට පරිවර්තනය වුණා. ඊළඟට දැන් අපි මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? ණය ප්‍රතිහුගත කරන්නේ, ඩෙට් රීස්ට්‍රක්චරින්. දැන් ප්‍රශ්නේ දේශීය ණය ප්‍රතිහුගත කරන්නේ කොහොමද? කෘෂණ අභියෝගය. මේක කරන්න ගියොත් මම කියන්නේ නැහැ මේ පිළිබඳව ඩිලන් පෙරමැතිවත් ඉන්නව, එතුමා දන්නව මොකද්ද අපේ බැංකු පද්ධතියට වෙන්නේ කියලා. කොහොමද කරන්නේ? අපේ බැංකු දීලා තියෙන ණය කපා හරින්න ගියොත් ප්‍රතිඋගත කරන කල්දම මොකද වෙන්නේ? බැංකුවේ ද්‍රවශීලතාවය අඩු වෙනවා. එදිනෙදා සේවාවන් කරගෙන යන අමාරු වෙනවා. ගනුදෙනු කරවන්න අමාරු වෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. එන විදේශ ණය ප්‍රතිඋගත කරන්න ඕනේ. එන එක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තුල තාක්ෂණික ක්‍රමවේදයන් අනුව කරන්න ඕනේ. ප්‍රධාන ණයකරුවන් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිඋගත කරන අද ඒකට තමයි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඊළඟට IMF එකෙන් ගන්නේ ස්ථායීකරණය කිරීම සඳහා මුදලක්. 16 වතාවක් අරන් තිනවා IMF එකේ. 2009 යුද්ධය අවසන් කරනකොට සංචිත තිබුණේ කීයද? සති 4ට සංචිත තිබුණේ අපේ රටේ. ඊට පස්සේ මොකද වුනේ? IMF එකට ගියා 2.5 බිලියන් ගත්තා. ස්ටෑන්ඩ් බයි ලෝන් එක. ඒක දැම්ම සංචිතයට. දැම්මහම අපිට හුස්ම අරගෙන අපිට පුළුවන්කම ලැබුණා නැවත වතාවක් ඒක ඉස්සරහට ගෙනෙන්න. ඊළඟට ණය අරගෙන විතරක් මේක විසඳන්න බෑ. ණය අපහු ගෙවන්න ඕනේ. ඉතිහාසෙත් උනේ ඒක. එහෙමනම් කරන්නේ ආයෝජන ආකර්ෂණය කරන්න ඕනේ. දැන් ආයෝජන ආකර්ෂණය කිරීම නම් ඒක රට තුළ විශ්වාසයක් ගොඩනැගෙන්න ඕනේ. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා මැන්ඩේට් එකක් නැහැ. හොඳයි. ෆයිනල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණේ අනුක්‍රම ව්‍යවස්ථාව අනුව. දැන් තව හිටියනේ කන්ටෙන්ඩර්ස් හදෙන්නේ. ඩලස් ආරක්ෂක මහත්මයයි අනුසානයක මහත්මයයි. හොඳයි, ඩලස්ලා පෙරම් මහත්මයා දින්නනා. එතකොටත් කියන්න වෙන්නේ ඕකම නේ එහෙනම්. ආ ජනවරමක් නැහැ. අනුකුමාර දිසානයක මහත්මයා දින්නත් කියන්න වෙන්නේ ජනවරමක් නැහැ කියලා. එතකොට ජනවරම කොහොමද අර්ථ නිරූපණය කරන්නේ? ඔව්.
දැන් එතන එතන පොඩි වෙනසක් තියෙනවා නැමැතුමා. දලසරාපර මැතුමා චන්දිල්ලුවේ පොහොට්ටුවෙන්. එතකොට පොහොට්ටුවට ජනවරමක් ලැබුණානේ. එතකොට පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයෙක් නේ දලසරාපර මැතුමා. දැන් රනිල් මිශ්‍ර මැතුමා පාර්ලිමේන්තු මැතිවරණයේදී හැඩසුත් නැහැනේ. ඒ හින්දා එතන පොඩි වෙනසක් තියෙනවා.
ඔව් වෙනසක් තියෙනවා. අපි දන්නේ
නැහැ කවුද අගමැති වෙන්නේ. ඒක බුදුවා පිළිගන්න එපා.
නෑ අපි දන්නේ නැහැ කවුද අගමැති වෙන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මැතුමා අගමැති වුණොත් එතන ජනවරමක් නැහැ.
ආණ්ඩුවක් නේ. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ
ඔබ
දෙදෙනා අතරින් ජනවර සංසන්දනය කරලා
ඔබට තර්කයක් මතු කරන්න පුළුවන්. හරි. නමුත් එතන තර්කය ගන්න එකම පක්ෂයයි ඉන්න ඕනේ කියන කාරණේ. ඒක නෙමෙයි මම කියන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයේ තියෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ කොහෙවත් කියලා නෑ අර ජනවරම දුන්න පක්ෂයෙන් අගමැති ජනාධිපතිවරයා ඡන්දෙන් තෝරන්න ඕනේ කියලා. නෑ මම පොඩ්ඩක් ඉන්න මම කියන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය. ඔව් ජනවරම ගත්තොත් එහෙනම් එහෙනම් දැන් අනික ගත්තොත් අනුකුමාර දිසානායක මැතිතුමා අපත් උනානේ. දැන් එතකොටත් ඔය තර්කය අදාළයි.
ඔව් ඩිලාන් පෙරේරා මැතිතුමා
ලවනම් මේ රනිල් වික්‍රම මහත්තයා සංසන්දනය කරනකොට රනිල් වික්‍රම මහත්තයාගේ පක්ෂය පරාදයි. ඇදසුත් නැහැ.
ඒක ඔබතුමාගේ මතය. හරි. නමුත් මම කියන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ගන්නවා නම් ඒ ප්‍රතිපාදන අනුව ජනවරම තිවිච්ඡාය පත් කරලා තිනවා මේ මේ එතුමා ජනාධිපති හැටියට එච්චරයි. ඔව් ඉතින් කෝට්ටේ බහුතරය නොතිබ්බනම් එතුමා පත් වෙන්නේ නැහැනේ. ඔව් ව්‍යවස්ථානුකූලවත් හරි ජනවරම ගත්තත් කෝට්ටුවෙන් තමයි ඡන්ද ටික හම්බුනේ වැඩිපුර ඡන්ද ප්‍රමාණය. ඉතින් එතනත් ඒ ඒ ජනවරම දුන් දැන් තනි තනි මේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඡන්දය හම්බුණා. පක්ෂයක් හැටත් ඡන්දය හම්බුණා. එතකොට ඒ පක්ෂයේ තිබිච්ච ජනවරම තමයි ඒ ජනවරම අනු ව්‍යවස්ථානුකූලව පත් කරගෙන තියෙන්නේ. මම කියන්නේ එච්චරයි. ඊළඟට මම දැක්කා
ගරු ඇමතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
මේ සභාවේදී කියුණා 77 මෙ පිට. එහෙනම් 70 ඉඳලා 77ත් හරිනේ. හැබැයි 70 ඉඳලා 77 ආණ්ඩුව කරන්න ගන්නකොට මොකද උනේ? 71 කරන් ලක්කා. දැන් මොකද උනේ? 10,000ක් නියදියා. 12,000ක් පුනරුත්ථාපනය කළා. එතකොට ආර්ථිකයේ පසුබැස්සේ නැද්ද? ඒක හරිනම් ඒ හරිදයට බාධා වුණේ කොහොමද? කොහොමද හරිදයට බාධා වුණේ එහෙම? දැන් අපිට සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැල්ලා තමයි ලියන්න උනේ. 71. ඊළඟට 88 89 90 ගත්තාම මේ දැන් අද බොහෝ දෙනා කතා කරනවා ම්ලෙච්ච ලෙස. ආ ඒ කාලේ තිබුණ හදිසි නීතිය යටතේ ඔබතුමා දන්නවා වෙනම පැනල් එකක් තිබුණා බෙල් ඇප්ලිකේෂන් එක දාලා පැනල් එකට යන්න ඕනේ උසාවියට කලින්. එතනින් අනුමැතිය දෙනකන් හදිසි නීතිය යටතේ පීටීඒ නෙමෙයි හදිසි නීතිය යටතේ අපදුන්නේ නැහැ. මේ බෝම්බ ගහපු නඩුවේ විත්තිකාරයෝ පස්සේ නම් නිදහස් වුණා. නිදහස් වෙලා අවුරුදු දෙකමාරක් ඩියෝ ගහලා මේ රිමාන්ඩ් එකේ හිටියා. ඉතින් ඒක නිසා මේදී අපි සඳහන් කරන මේ පොඩක් ඉතිහාසයෙන් ඒව හරි කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක ලෑස්ති. හයිදි. අයි මේ වාස්දේව නාන කර්මත්වත් ඉදී. ඔව්. ඉතින් ඒක නිසා ඒ වකවනුන් තුල ඒක වෙලා දැන් පහු කරලා ඇවිල්ලා තියෙනවා. මම මේ පෙන්නලා දුන්නේ ඉතිහාසයේ අයවැය. ඊළඟට ආර්ථිකය කොහොමද මේක වෙනස්කම් උනේ? ඒ නිසා දැන් මේ තියෙන ප්‍රශ්නෙන් ගොඩ යන්න නම් අපිට සිද්ධ වෙනවා යම් නිශ්චිත කාල සීමාවක් දක්වා ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන ඒ ප්‍රතිපත්තිමය තීන්දු මත ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒ ස්ථාවර කරගැනීමෙන් තොරව අපි වෙනත් ක්‍රියාමාර්ග වලට ගියොත් ඊ අවසාන ප්‍රතිඵලය අද තින දේත් අපිට නැටි වෙනවා. ඒක නිසා මගේ කාලය අවසානයි මම හිතන්නේ. මම මේ දිස් සදාන් කරන්නේ මේ හැම දෙයකටම අපි යස් කියන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්ති. මම එදත් කිව්වා වැරදි කියලා. මගේ අදත් තියෙන මතය තමයි මේ තරම් ඉහළට කොලිය අනුපාතය ගෙන යාම ගැන මම එකඟ නැහැ. මොකද මේ ආර්ථික විද්‍යාව මොකක් හරි දෙයක් අපිත් දන්නවනේ. මම ඒකයි කිව්වේ. මේ හැමතැනම බලන්න ඕනේ ගරු මුලසුන මන්ත්‍රීතුමනි. මේ පහළ මට්ටමේ ඉන්න ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? ආහාර සපයා ගන්නෙ කොහොමද? රැකියාවට යන්නේ කොහොමද? එදිනෙදා ජීවත් වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නත් එක්ක තමයි මේ ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්න ඕනේ. ඒක නිසා මේ පිළිබඳව මේ සාකච්ඡා කරන්න හොඳම තැන මෙතන. ඒක නිසා මම පැහැදිලිව කියන්න ඕනේ හැකි ඉක්මනින් මේ පොලි අනුපාතය පහළට ගෙන එන්න ඕනේ. මුදල් ගලාගෙන යන්න සලස්සන්න වෙනවා. හැබැයි යම් කාලයක් අවශ්‍ය නම් මාස දෙක තුනක් ගන්න පුළුවන්. මේ කාල සීමාව තුළ මේ ජනතාව මේ පීඩනය දරාගෙන ඉන්නේ. දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේක ආර්ථික විද්‍යා න්‍යායෙන් පමණක් කරන්න බෑ. මේක දේශපාලන වශයෙන් සමාජයේ ජනතාවගේ මනෝභාවයන් තේරුම් අරගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මීටත් වඩා විනාශයකට යන්න ඉඩ තියෙනවා. එසේ කියමින් මම කතාව අවසන්.
බොමිසුති. ඔව්. කරගන්න. ගරු අධ්‍යාපන ඇමතුමනි, ඔබතුමා ඉතාම දැඩිව කිව්වා මේ ගුරුවරුන්ට සුදුසු සහ පහසු ඇඳුමකින් ඒම සඳහා යෝජනාවක් NGO වෘත්තීය සමිති නායකෙක් කරලා තිබ්බා. ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් ඊ අපි දැක්කා මාධ්‍ය විසින් හෙළිදරව් කළා ඉතාම ගුරුවරු කිහිප දෙනෙක්. මම දන්නේ ගුරුවරුද ගුරුහොරුද කියලා. මේ වගේ දැනට ගුරුවරු භාවිතා කරන ඇඳුමට පිටින් වන ඇඳුමකින් සැරසී පාසලට ඇවිල්ලා තිනවා කියලා වාර්තා වුණා. දැන් මෙහෙම කරන අයට විශේෂයෙන් අර NGO බත්බැලෙක් වෙන ජෝසප් ස්ටාලින් මේක නැවත ඔබතුමා පාර්ලිමේන්තුවේ කීම මුළු පාර්ලිමේන්තුවම අනුමත කළා කියලා අපි විශ්වාස කරන්නේ. ඒකට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඒකට හැමෝම එකඟතාවයෙන් පළ කළා. මහා සංඝ
ඇමතුමා ඔබතුමාගේ පිළිතුරක් ලබා දෙන්න.
නෑ මට තේරෙනවා.
කියන්න මතුමා. ඔය ජයන්ත මතුමා කියන්න.
අනිත් එක බත් වෙලා තියෙන. ඔයාට අල්ලපු එක.
හරි හරි. ඒ නිසා ඔබතුමා මේක පාර්ලිමේන්තුවේ දැඩිව කිව්වා මේ ඇඳුම වෙනස් කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා. එසේ කීම කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ ගරු සභාවේ ඒකට විරෝධයක් ප්‍රකාශ කළේ නැහැ. කියන්නේ ඒකට සියල්ල එකඟයි. ඒක පාර්ලිමේන්තුව ඔබ කියපු දෙයක්. නමුත් දැන් මේ එන්ජිඕ බත්බැලයක් වෙච්ච ජෝසප් ස්ටාලින් නැවත නැවත මේක කිය කියා මේ ගුරුවරුන්ග මේ තත්ත්වයට පත් කිරීමට ගන්න ප්‍රයත්නය සහ එම ගුරුවරයෙක් දෙන්නෙක් මේකට අසු වෙලා තිනවනවා. මං හිතන්නේ ගුරුවරු කියලා මේ ගුරු හොරු. ඒ අයට විරුද්ධව ඔබ ගන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි.
මං ඊටම පැහැදිලිව කියන්න ඕනේ දැන් මේක හැමතිස්සෙම මේ පිළිබඳව සඳහන් කරන්නේ රාජ්‍ය පරිපාලනයේ 2005-2022 චක්‍රලේඛනයත් එක්ක. ඒ කියන්නේ COVID-19 තියෙන කාලේදී රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් අඳගෙන ඉන්නයි කියලා එක තමයි රාජ්‍ය සේවකවුන කාර්යාල සේවකයන්. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒක තමයි චක්‍රලේඛනයේ තියෙන්නේ. දැන් මේක තමයි ඉස්සරහට ගන්නේ පහසු ඇඳුමක් කිව්වහම මේ පහසු ඇඳුමකින් එන්න පුළුවන් කියන කාරණේ. හැබැයි මම දැනුම් දීමක් කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගරු අගමැතිතුමාටත් මම දැනුම් දුන්නා මේ චක්‍රලේඛනයේ නිසියාකරෙන් නැවත සකස් කරන්නයි කියලා. මොකද චක්‍රලේඛනයේ තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට කියලානේ. රාජ්‍ය සේවකයෙක් කිව්වම ගුරුවරුත් රාජ්‍ය සේවකයෙක්. ඉතින් එතනින් තමයි මේ අවසර මේක අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනයක් තියෙන්නේ ආචාර ධර්ම ගැන. හැබැයි නිලැඳුන් ගැන එහෙම සඳහනක් නැහැ. ඒ නිසා මම අවධානය යොමු කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මේ අවශ්‍ය සංශෝධනය සහ පැහැදිලි කිරීම කරන්නයි කියලා. එතකොට මේක පිළිගන්න ඕක මේ මම නම් දැකපු හැටියට මේ රූපරාමු මේ පාසල්වල රූපරාමු නෙවෙයි. බැලු බැල්මට. නමුත් අපි බලමු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඒ ගැන චක්‍රලේඛනයේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඇති වෙන තත්ත්වය අපි බලමු.
ඔව් ඩියන් පෙරමතා.
ඇත්තට පස්සේ තියෙන මෙතුමා මේ ගුරුවරයගේ සාරිය නැත්ද කියලා නෙමෙයි. ඊළඟ අවුරුද්දේ ළමයින්ට ඇඳුම් ටිකයි පොත් ටිකයි ආරන් දෙන්න. පස්සේ තියෙන දැන් මේ ගුරුවරියගේ සාරිය නෙමෙයි ලොකු පිටිකට පස්සේ මේ අධ්‍යාපනය. ඊළඟ අවුරුද්දේ දරුවාට පොත් ටික ආරන් දෙන්නේ කොහොමද? පෑන කීයද? එක්සයිස් පොත කීයද? ස්කූල් බෑග් එක කීයද?
මේකයි කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට තමයි අපි අවධානය යොමු කළා නිල ඇඳුම් ටික අනිවාර්යෙන් ලැබෙන නොමිලේ. පෙළපොත්තික මුද්‍රණය කිරීම ආරම්භ කළා තියෙනවා පෞද්ගලික අංශසදාන රාජ්‍ය මුද්‍රණ සංස්ථාව. ඊළඟට අභ්‍යාස පොත් විශේෂයෙන් මම කැබිනට් එකට නෝට් එකක් ඉදිරිපත් කළා තියෙනවා ලබන අවුරුද්ද ගන්නවා අර සෙස්පත්ද. මොකද හැම අභ්‍යාස පොතකම කොළ ගෙන්නන්න වෙන්නේ ඉන්දියාවේ. අයි මෙහෙ එකක් හදන්නේ නැහැ. දැන් සෙස්පත්දක් දාන්නේ රටේ කරන නිෂ්පාදනයකට දෙන රැකවරණයක් හැටියට. හැබැයි මේ ඔක්කොම ආනයනය කළා නම් හදන්නේ එතකොට මෙහෙ නිෂ්පාදනය කරන කොළ නැහැනේ. ඇපිලි පිටින් කාවාලච්චේනින් කොළ නිෂ්පාදනය කරන්නේ අභ්‍යාස පොත් ගන්න. ඒ නිසා මම ඒ ගැන අවධානය යොමු කළා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මම සමුද්‍ය අමතුමත් එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලන්ට ඒ පැත්තෙන් සහනයක් දෙන ගමන් පොදුවේ මේ සෙස්පද්ද පිළිබඳව අවධානය යොමු කළා කටයුතු කරා.
බොහොම ස්තුති. ඊළඟට ගරු ගයන්ත කරුණාතිලක මන්තුම ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
මුලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි, වත්මන් අපේ ජනාධිපතිතුමා පොහොට්ටු ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ තුන්වෙනි අයවැය ඉදිරිපත් කරද්දී මට මතක් වුණා හරියටම මීට වසර 3කට පෙර නොවැම්බර් මාසයේ මේ වගේ කාලේ ගෝතාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා විශ්වය පුරා පොදුජන ජය රාවය විහිදී ගිය හැටි. මං හිතන්නේ සභාපතිතුමනි ඔබතුමාටත් ඒ වදන් හොඳට මතක ඇති. විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ. නමුත් සභාපතිතුමනි අවුරුදු 3ක් පිරෙනකොට රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵලයේ තමයි අපේ රටෙන් විශ්වය පුරාවටම විහිදී යන්නේ මිනිස්සුන්ගේ අඳෝනා පිරුණු දුක්ගිනි රාවේ බව. සභාපතිතුමනි ඒ වගේම මට මතක් වෙනවා අවුරුදු 3කට ඉස්සෙල්ලා ජනාධිපතිවරණේ වෙලාවේ කියපුවා ඡන්දෙ දෙන්න යනකොට ගෙදර ඉන්න දරුවන්ගේ මූණ බලලා ගිහිල්ලා ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පොහට්ටුවට කතිරි ගහන්න කියලා කිව්වා. නමුත් එහෙම පොහට්ටුවට කතිරි ගහපු මිනිස්සු දැන් අවුරුදු 3කට පස්සේ දරුවන්ගේ මූණ දිහා බලබලා පසුතැවෙන හැටි තමයි රට පුරාම අපට අහන්න දකින්න ලැබෙන්නේ. මේ අයවැය ලේඛනය පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අසාර්ථකත්වයේ පිළිබඳව විස්තර කරන තවත් පරාජිත ප්‍රකාශයක් විදියටයි අපි දකින්නේ. තනි මන්ත්‍රී ධුරයක් ගත්තු පක්ෂයකට මුවා වෙලා තමන් අතින් රටටත් අනාගත පරම්පරාවටත් වෙච්ච බරපතල වැරදි ගැන සිහිපත් කරමින් පශ්චාත්තාප වෙන හැටි හැරෙන්න අඩු තරමින් අයවැය කතාව පුරාවටම අතරින් පතරවත් අත්පුඩියක් ගහන්නවත් බැරිව අන්ත අසරණ වෙලා බලාගෙන ඉන්න ආණ්ඩු පක්ෂයක් තමයි අපිට අයවැය කතා වෙලාවේ දැකින්න ලැබුණේ. ගරු සභාපතිතුමනි, එදා මෙදාතුර ඉතිහාසයේ රටක් හැටියට ඉතාමත් බරපතල අර්බුදකාරී අවස්ථාවකට මේ රජයේ විසින් අපේ රටේ ජනතාව ඇදලා දාලා තියෙන මොහොතක අඩු තරමින් මේ වගේ වෙලාවකදීවත් අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඒක යථාර්ථයේ පිළිබිඹු කරන ශාස්ත්‍රීය ලේඛනයක් වෙයි කියලයි රට බලාගෙන හිටියේ. නමුත් මෙවරත් ඉදිරිපත් කළේ සුපුරුදු පරිදිම රචනාවක් විතරයි. මේ වගේම රචනාවක් මීට මාස කීපකට ඉස්සෙල්ලා අතුරු අයවැය කියලා මේ සභාවට ඉදිරිපත් කර අපිට මතකයි. හැබැයි ඒ රචනාවේ තිබුණු යෝජනා මේකේ නැහැ. ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි, මේ අයවැය රචනාව තුළ තිබෙන්නේ අතීත විලාප සහ අනාගත මනෝරාජ්‍යයක් විතරයි. වර්තමානයේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් කිසිවක් මේ අයවැයේ නොතිබීම ගැන අපි කනගාටු වෙනවා. දැන් බලන්න සභාපතිතුමනි, මේ අයවැය පොතේ 9 වෙනි පිටුවේ සර්වරාජ්‍ය මූල්‍ය රාමුව ගැන කරපු විග්‍රහය. එතනදී කියනවා රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරනවායි කියලා. හැබැයි ඒක කරන්නේ 2025 වසරේදී. ඊළඟට කියනවා 2%කට වැඩි ප්‍රාථමික අතිරික්තයන් දළදේශීය නිෂ්පාදිතයෙන් අත්පත් කරගන්න බව. ඒක කරන්නේ 2025. නමුත් සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මේ අයවැය ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාගේ දුරකාලය තියෙන්නේ 2024 වෙනකන් විතරයි කියලා. ඒ වගේම 2025 වෙනකොට අද ඉන්න මේ ඇමතිවරුයි මේ රජයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් 4න් එකක්වත් මේ ඉලක්ක සපුරා තිබේදයි ප්‍රශ්න කරන්න මේ සභාවේ ඉන්න එකකුත් නැහැ. එතකොට මේ අයගේ ගෙවල් වලට ගිහිල්ලාද මේ ඉලක්ක සපුරා තිබේදයි ප්‍රශ්න කරන්න වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ 2025 දිවත් 2048 දිවත් බිහිවන මනෝරාජ්‍ය ගැන නෙමෙයි ජනතාව බලන් ඉදී. තමන්ගේ දැවෙන ප්‍රශ්න වලට 2023 වසරට මොනවද මේ අයවැයෙන් ලබා දෙන විසඳුම් කියලයි මහජනයා බලාගෙන හිටියේ. මේ ආණ්ඩුවට මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න ගැන අවංක හැඟීමක් තිබුණා නම් සභාපතිතුමනි, බැංකු ණය ගවා ගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට කුමන හෝ සාධාරණ ක්‍රමවේදයක් සලසන්න යුතුයකමක් තිබුණා. දැන් අපි දන්නවා අද ණය අරගෙන ආණ්ඩුවට වෙච්ච දේම තමයි විවිධ හේතු මත ණයගත්ත ජනතාවලත් වෙලා තිබෙන්නේ. වාහනයක් මිලට ගන්න හරි, ව්‍යාපාරයක් කරන්න හරි, ගෙයක් දොරක් හදන්න හරි, දරුවන්ට උගන්වන්න හරි, ණයක් ගත්තනම් අද ඒ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ ආණ්ඩුවට වෙච්ච දේම. රජයේ ණයගවන්න බැරිව ලෝකෙ වටේට වැඳ වැටෙනවා, කතා කරනවා මේ ණය ප්‍රතිවිහුව ගත කරගන්න. මේ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා, වංචා දූෂණ නිසා සහ හිතු කියලා සල්ලි අච්චු ගහපු නිසා ජනතාවගේ සියලුම ආදායම් මාර්ග මේ ආර්ථික අර්බුදයේ හැමෝම අද ඇනහිටලා තියෙනවා. රජයේ සියලුම පවුලට ජනතාවට කර ගහන්න වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ව්‍යාපාර කඩා වැටිලා, ආදායම් මාර්ග ඇනහිටිලා, ණය උගුලක හිර වෙලා මිනිස්සු ආණ්ඩුවට වගේම ජනතාවටත් ණය ගවා ගන්න බැරි නිසා තමන්ගේ ණය ප්‍රතිවිහුව ගත කරගන්න ක්‍රමයක් ජනතාව බලාපොරොත්තු වුණා. ජනතාව සභාපතිතුමනි ආණ්ඩුවක් පත් කරගන්නේ තමන්ට තනියම කරගන්න බැරි වැඩ කරගන්න. හැබැයි ඒවා අද ආණ්ඩුව පැත්තෙන් ජනතාවට ඉටු වෙන්නේ නැහැ. ණය ගන්නකොට තිබුණු පොලියට වඩා 3-4 ගුණයක් පොලිය වැඩි කරලා තියෙනවා. ආණ්ඩුවට නම් අඩු ගානේ ජනතාව පිට උද්දමනය පටවල සල්ලි අච්චු ගහන්න හරි පුළුවන් කමක් තිබෙනවා. නමුත් ජනතාවට ගෙදර සල්ලි අච්චු ගහන්නද? සල්ලි ගස් වලින් කඩන්නද? ඒ නිසා අපිට මතකයි මේ සභාවේ සල්ලි අච්චු ගහන එක ගැන විවිධ විශාරදයෝ, දැන් වර්තමාන ආර්ථික ඝාතකයෝ හැටියට රට හඳුනගෙන තිබෙන උදවිය කතා කරපු හැටි. සල්ලි අච්චු ගහන එකෙන් ආර්ථිකයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා එදා ඒ ආර්ථික ඝාතකයෝ මේ සභාවේ කියපු හැටිත් මට මේ වෙලාවේ මතක් වෙනවා. කර සභාපතිතුමනි, මෙවර අයවැයෙන් 114ක් පමණ වෙච්ච රාජ්‍ය සේවකයොත් බලන් හිටියා තමන්ගේ අමාරුකම් වලට යම් සහනයක් දෙයි කියලා. ඔව්. හැබැයි රාජ්‍ය සේවකයෝ සහ විශ්‍රාමිකයින් ගැන වචනයක්වත් කතා කරන්නේ නැතුව ඒ අපවාදයෙන් මිදෙන්න විතරක් රාජ්‍ය සේවකයෝ ගැන යම් හැඟීමක් තියෙන බව පෙන්වන්න උත්සාහ කළා. ප්‍රවාහන වියදම්, විදුලි බල ගාස්තුව, ජල ගාස්තුව වැඩිවීමෙන් ආහාර උද්ධමනය හේතුවෙන් මාසික වැටිපතුල වියදම් කළමනාකරණය ගැනීමේදී රජයේ සේවකින් හා විශ්‍රාමිකින් ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටින බව මා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා කියන එක විතරක් අර අපවාදයෙන් මිදෙන්න වාක්‍යයක් දාලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ වගේම තමයි පෞද්ගලික අංශේ 62 ලක්ෂයක් විතර පෞද්ගලික අංශයේ සේවය කරනවා. දැන් ලක්ෂ 20ක් විතර සේවය නැති වෙලා තිබෙනවා. අන්තිම අසරණ තත්ත්වෙට වැටලා තිබෙනවා. අයවැයේදී අමතක වුණා විශ්‍රාමිකයෝ තමන්ට තිබෙන අපහසුතා ගැන, තමන්ට සිදුවෙන අසාධාරණකම් ගැන වැඩ වර්ජන කරන්න පෙළපාලි යන්න හැකියාවක් නැති දේවල් වලට වෙලා තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන මේ රටට සුවිශාල සේවයක් ඉෂ්ට කරපු පිරිසක් ගැන විශ්‍රාමිකයෝ ගැන රජයට අමතක වුණා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා පෞද්ගලිකවම දන්න කාරණයක් තමයි 2016 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2019 දෙසැම්බර් 31 දක්වා විශ්‍රාම ලැබපු 1,869ක් විශ්‍රාමිකයින්ට යහපාලන රජයේ එතුමා අගමැති කාලේ විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයකින් ප්‍රධානය කරපු වැටුප 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා උන්ට ලබා දෙන්න ඒ කාලේ එතුමා අගමැති හැටියට ඉන්නකොට අතුරු සම්මත ගිණුමෙන් පවා මුදල් වෙන් කරා. හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා කැබිනට් පත්‍රිකාවකින් ඒක අත්හිටෙව්වා. ඒකෙන් මේ පිරිසට විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. සමහරු 2020 මේක ලැබෙයි කියලා හිතාගෙන ණයක් අරගත්තා. එතකොට තමුන්නාංශය දන්නවා විශ්‍රාමිකයෝ කිව්වහම බොහොම ගෞරවාන්විතව ඉන්න පිරිසක් ඒ අය බෙහෙත් ටික ගන්න, කෑම බීම ටික ගන්න, වන්දනා ගමනක් යන්න, දරුවන්ට උගන්වන්න, යුතුකම් දරුවන්ට යුතුකම් ඉටු කරන්න, පිනක් දහමක් කරගන්න මේ විශ්‍රාම වැටුප තමයි පාවිච්චි කරගන්නේ. දැන් අද තියෙන තත්ත්වයටදී විශ්‍රාමිකයින්ට බෙහෙත් ටික ගත්තොත් ආහාර ගන්න බෑ. ආහාර වලට වියදම් කරොත් බෙහෙත් ටික ගන්න බෑ. මේ දෙකෙන් එකක් නැතුනොත් ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් අපි කනගාටු වෙනවා. වර්තමාන ජනාධිපතිවරයා අගමැති හැටියට ඉන්න කාලේ මේ විශ්‍රාම වැටුප් වැඩි කිරීම සිද්ධ කරේ. නමුත් එතුමා අද ජනාධිපති විතරක් නෙමෙයි මුදල් නැමැති වෙලත් අයවැය ඉදිරිපත් කරනකොට ඒක අමතක වීම ගැන. ගරු සභාපතිතුමනි, මේ ආර්ථික අර්බුදය අපේ දරුවන්ටත් විශාල බලපෑමක් දැන් කරනවා. ළමා මන්දපෝෂණයෙන් අපි 6 වෙනි තැනට ඇවිල්ලා ලෝකේ. යුනිසෙෆ් සංවිධානයේ පෙන්වලා දෙනවා ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින මානුෂීය ආධාර අවශ්‍ය කරන පිරිස 157ක් කියලා. 57 ලක්ෂයක් පුද්ගලයන්ගෙන් 22 ලක්ෂයක්ම දරුවෝ මන්දපෝෂණය නිසා හදිසි ප්‍රතිකාර ලැබිය යුතු දරුවන් සංඛ්‍යාව 56,000ක් කියලා ඒ සංවිධානයේ පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මිලියන 500ක් ලබා දෙනවා කිව්වා මන්දපෝෂණය තුරන් කිරීම සඳහා. ජාතික පෝෂණ වැඩසටහන් මේ අයවැයෙන් රුපියල් මිලියන 12,275ක් වෙන් කරාලු. මං කියන්නේ සභාපතිතුමනි, මේ බරපතල ප්‍රශ්නය ඉලක්කම් වලට, කතාවලට සීමා කරන්නේ නැතුව කඩිනම් වැඩපිළිවෙලකුත් එක්ක මේක ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි කියන එකයි. ඒ වගේම දැන් කියවුණා වගේ පාසල් දරුවන්ගේ උපකරණ මිල 3 ගුණයකින් විතර වැඩිලා තිබෙනවා. පාසල් දරුවන්ගේ පොස්ටයිස්තුව රුපියල් 5000ට ගත්ත එක දැන් 15,000ක් ගෙවන්න ඕන. අභ්‍යාස පොත්, සීආර් පොත්, පෑන්, පෙන්සල්, දරුවන්ගේ සපත්තු කුට්ටම, පාසල් බෑග් එක, මේවත් දරා ගන්න බෑද මිල? දරුවෝ දෙන්නෙක් 3 දෙනෙක් ඉන්න ගෙවල් වලට ඉතාම ලොකු ප්‍රශ්නයක් මේක. එනිසා රජය මේකට විසඳුම් ලබා දිය යුතු තිබෙනවා. ඒ වගේම සභාපතිතුමනි, මේ රජයේ බලයට ආපු දවසේ ඉඳලම පීඩාවට පත්වන පිරිසක් තමයි අපේ රටේ ජනතාවට බත සපයන ගොවි ජනතාව. මේ රජයේ ගත්ත දැන් සභානායකතුමත් ඒ ගැන කිව්වා. අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා, විශේෂයෙන්ම රසායනික පෝර එක රයින් තහනම් කරපු තීරණේ නිසා ගොවි ජනතාව අන්ත අසරණ වුණා. අදටත් ඒ අයකින් පීඩා විඳිනවා. ගොවි පවුල් 118ක් වීවගාවේ නිරතව සිටින රටක් මේ ශ්‍රී ලංකාව. පෝර ප්‍රශ්න නිසා වීවගාවෙත් විශාල පසුබෑමක් ඇති වුණා. දැන් වී නිෂ්පාදනය ගියා බැලුවොත් සභාපතිතුමනි කොච්චර අඩු වුණාද කියලා 2021 වසරේ මහකන්නේ විතරක් මෙට්‍රික් ටන් 3061ක් තිබුණු එක 2021 මහකන්නේ වෙනකොට මෙට්‍රික් ටන් 1930කට 31කට බහැලා තිබෙනවා. ඒ කියන්නේ වී නිෂ්පාදනයේ අඩුවීම ඒ කෙටි කාලය ඇතුළත විතරක් 136.9ක අඩුවීමක් තිබෙනවා. තවමත් නිසි වේලාවට නිසි පරිදි පෝර නැහැ. ඇමතිවරුන්ගේ කතාවලයි රාජ්‍ය මාධ්‍යයේ පෝර තිබුණට වැඩක් නැහැ. ගොවි ජනතාව අතර යන්න ඕන. ගොවි පොළට ඒක යන්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා පෝර අකණ්ඩව ලබා දීමට
ගරුමාත්‍යතුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට. තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. අමතර විනාඩි දෙකක් කිරියල් ඇමතිතුමා ලබා දෙන්නම් කිව්වා. විධිමත් වැඩපිළිවෙලක් පෝර සඳහා 2023 වත් ඇති කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අනිකුත් ශේෂ දිහා බැලුවත් සභාපතිතුමනි දීවරයෝ ගැන වතුකම් කරෝ ගැන අපේ ප්‍රදේශවල කුඩා තේවතු හිමියෝ ගැන කිසිවක් ඕන්ට මේ ආයවැයෙන් ලැබිලා නැහැ. විපක්ෂ නායකතුමත් නිතරම කියනවා වගේ සිමෙන්ති මිල ඉතාමත්ම අධිකයි. යකඩ මිල දවසෙන් දවස වැඩි වෙනවා. ඒ නිසා ඉදිකිරීම ශේෂ්ත්‍රයේ විශාල කඩාවැටීමක් තිබෙනවා. රැකියා අහිමි වෙලා ආදායම් නැති වෙලා. පෙදරේරුවන් කම්කරුවන් කුඩා ලොරි රථ හිමියන් ප්‍රක්‍රත හිමියන් මේ කිසිවෙකුටත් සැලකිය යුතු විසඳුමක් මේ රජයේ පැත්තෙන් ලැබිලා නැහැ. මේ අයවැයෙන් ජනාධිපතිතුමා කුරුඳු වගාව ගැන විශේෂයෙන් සඳහන් කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ තමයි සභාපතිතුමනි ලංකාවේ වැඩිම කුරුඳු වගාව සහ කුරුඳු නිෂ්පාදනයේ ජනතාව නිරත වෙලයි. එයිනුත් කරන්දෙනිය, බටපොළ, මීටියාගොඩ, අම්බලන්ගොඩ, ඇල්පිටිය වැනි ප්‍රදේශවල බහුලව මේ වගාව සිද්ධ වෙනවා. ජනාධිපතිතුමා සඳහන් කළ කරන්දිනිය ප්‍රදේශයේ මුල් කරගෙන වෙනමම දෙපාර්තමේන්තුවක් කුරුඳු වගාව සඳහා ආරම්භ කරන්න මිලියන 200ක් වෙන් කරයි කියලා. ඒක හොඳ යෝජනාවක්. මට මතකයි මේ සභාව නියෝජනය කරපු අපේ ජයන්ත ජයවීර ප්‍රදේශයේ මන්ත්‍රීතුමා අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉල්ලීමක් කරා කුරුඳු සඳහා වෙනම අධිකාරියක් පිහිටවන්න කියලා. ඉතින් මමත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා මේ ගැන අවධානය යොමු කිරීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවකට වඩා බලයක් තියෙන විදිහට වැඩක් කරන්න පුළුවන් විදිහට කාර්යක්ෂම සේවයක් කරන්න අර කුඩා තේවතු හිමියන්ට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය පිහිටෙවුවා වගේ පොල් වගාකරුවන්ට පොල් සංවර්ධන අධිකාරිය වගේ කුරුඳු සංවර්ධන අධිකාරියක්ම පිහිටවනවා නම් හොඳයි කියලා මම එතුමාට ඉල්ලීමක් කරනවා. ඒ වගේම සභාපතිතුමනි වසර 150කට වැඩි කාලයක් තිස්සේ මේ රටට ඩොලර් රුපියල් දීපු ගහ තමයි ඩොලර් ගහ තමයි තේ ගහ. තේ කර්මාන්තයටත් මීට වඩා අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අලුතෙන් ඩොලර් ගැන හිතලා ත්‍රෛලෝක විජයපත්‍ර වගා කරන්නට පෙර ඩොලර් ගහ රැක ගැනීමටත් කටයුතු කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා හිටිනවා. සභාපතිතුමනි ඊළඟට ලංකාවේ ඉතිහාසය ගැන පර්යේෂණ කරන්න අලුත් ආයතනයක් හදන්න මිලියන 50ක් වෙන් කරාලු. ඉතිහාසය ගැන පර්යේෂණ කරන්න ආයතන හදන්න ඉස්සෙල්ලා මෑත ඉතිහාසයේ අපේ රට බංකොලොත් කරලා රටේ ජනතාව අගාධයේ පතුලටම තල්ලු කරපු ඇද දාපු වත්මන් ආර්ථික ඝාතකින් ගැන අනාවරණය කරන ආයතනයක් පිහිටවනවා නම් හොඳයි කියලා අපි මතක් කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 11ක වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යනවා වගේ ඌව වෙල්ලස්සලත් නව වෛද්‍ය පීඨයක් ලබා දීමට මුදලක් වෙන් කරලා තිබෙනවා මිලියන 200ක්. ඒ ගැන අපේ ප්‍රසාදය පළ කරනවා. ඇත්ත වශයෙන්ම ඒ මුදල ගැන වාද විවාද තර්ක විතර්ක තිබුණත් ඒ යෝජනාව මම අගය කරනවා. මොකද අපේ රටේ රෝගීන් සංඛ්‍යාවට සරිලන වෛද්‍යවරුන්ගේ ලොකු හිගයක් තිබෙනවා. වෛද්‍යවරු ඉන්නේ 18,000ක් වගේ ප්‍රමාණයක්. දිනපතා සතිපතා මාස්පතා මේ රටේ ආර්ථික අර්බුදේ නිසා වෛද්‍යවරු රට හැර යනවා. ඒ නිසා මේ යෝජනාව අපි අගය කරනවා. අවසාන වශයෙන් මට තව විනාඩියක් දෙන්න මම කියන්න කැමතියි මේ මොන රචනා ඉදිරිපත් කරත් ජනාධිපතිතුමාගේ න්‍යාය පත්‍රයේ මුලින්ම තිබෙන්නේ මේ රටට මේ තරම් වින්නහියක් කරපු ආර්ථික අපරාධකරුවන් රකින්න බව කියලා අපිට පේන්න තිබෙනවා. අයවැයේ කතාවිනුත් කිව්වා මේ හොර මුලේ කාටවත් දඬුවම් දෙන්න සූදානම් නැති බව. අපිට ඒ වෙලාවේ සිහිපත් වුණේ ඇත්ත වශයෙන්ම අපේ හිටපු ජනාධිපතිතුමා යලි නැගිටින්න කියලා කළුතරට ගිහිල්ලා කරපු කතාව. එතුමා කිව්වා රනිල් දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නේ දැන් අපිට ඕන විදිහට හදාගෙන තියෙන කියපු කතාව තමයි මට ඒ වෙලාවේ මතක් වුණේ. අවසාන වශයෙන් මම අවසන් කරනවා දැන් අපි ජනාධිපතිතුමාට මතක් කරන්නේ එතුමාගේ පක්ෂයේ බිඳුවට වැටුණත් යම් ප්‍රතිරූපයක් තිබෙන අපි ගරු කරන නායකයෙක් එතුමා. ඒ නිසා ප්‍රතිරූපය නැති කරගත්ත ආණ්ඩුවක් සහ ප්‍රතිරූපය විනාශ කරගත්තු පිරිසක් රකින්න ගිහිල්ලා තමන්ගේ වටිනා ප්‍රතිරූපය විනාශ කරගන්න එපා කියන එකත් එතුමාට කියමින් පැහැදිලි ජනවරමක් එක්ක දක්ෂ පිරිසිදු කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ජනවරමක් අලුතෙන් මේ සභාවට ලබා ගන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න කියන ඉල්ලීමක් කරමින් මට වැඩිපුරත් එක්ක විනාඩියක් දෙකක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
එතුමා මේ කිරියල් ඇමතුමා වෙලා දෙනවා කියලා කිව්වා. ඊළඟට honorable ජීවන් තොණ්ඩමාන් you have 8 minutes.
ස්වාමි සරණම්.
Order please honorable Imran Maruf to the chair.
Yes, honorable member. Swami Sonam, honorable member, first I'd like to clarify to the house that I'm not protesting against the government or any particular individual. I've already written to the opposition whip, the government whip and the speaker that I've taken a pilgrimage to Sabarimala and this will be the attire that's necessary. இந்த வரவு செலவு திட்டம் சம்பந்தமா பல்வேறு கருத்துக்கள் முன்வைக்கப்பட்டிருக்கு. ஆளுங்கட்சியில் இருக்க தரப்பினர் மூலியமாவும் சரி இல்லாட்டி எதிர்த்து தரப்பினர் மூலியமாவும் சரி இந்த பல்வேறு கருத்துக்கள் மத்தியில் இலங்கை தொழிலாளர் காங்கிரஸோட நிலைப்பாட்டையும் நான் இங்கே வெளிப்படையாக சொல்ல வேண்டிய தருணம். முதலாவதாக ஒரு இலங்கையராக நான் இந்த வரவு செலவு திட்டத்தை வரவேற்கிறேன். காரணம் என்னன்னா நீண்ட காலமாக நடக்க வேண்டிய இந்த பொருளாதார சீர்திருத்தங்கள் அனைத்துமே இந்த வரவு செலவு திட்டத்தில் வரும் நாங்கள் எதிர்பார்த்தோம். அதே மாதிரி வந்திருக்கு. ஆனால் ஒரு மலையக தமிழராக இந்த வரவு செலவு திட்டம் வந்து எனக்கு வருத்தத்தை தான் தருது. காரணம் என்னன்னா அனைத்து மலையக பிரதிகள் மூத்த தலைவர்கள் பேசின மாதிரி எங்களுக்கு வந்து எந்த விதமான நிவாரணமோ எந்த விதமான பாதுகாப்பு வலையோ கிடையாது. அதே நேரத்தில் நான் ஒரு விஷயம் இங்கே தெளிவாக சொல்லி ஆகணும். நாங்கள் வந்து ஜனாதிபதியையும் சந்தித்து பேசியிருந்தோம். இது சம்பந்தமாக ஜனாதிபதியை சந்தித்து எங்களோட வருத்தத்தை தெரிவிச்சிருந்தோம். நாங்கள் தெளிவாக சொல்லியிருந்தோம் இந்த பொருளாதார சீர்திருத்தம் மூலியமாக நாட்டை கட்டி எழுப்புற வேலையில் ஒரு 6 மாதம் 7 மாதம் காலம் போகலாம். இந்த 6-7 மாதத்துக்குள்ளார நாட்டை கட்டி எழுப்ப முடியும்னு ஜனாதிபதிக்கு ஒரு நம்பிக்கை இருக்குது. ஆனால் எங்களுக்கு இருக்கிற பயம் என்னன்னா அடுத்த 6-7 மாதத்துக்கு எங்கள் மக்கள் வாழும், எங்கள் மக்களுக்கு ஒரு பாதுகாப்பு இருந்தாலும் ஒரு பாதுகாப்பு கவசம் இல்லாமல் இந்த நாட்டோட பொருளாதாரத்தை கட்டி எழுப்புறது ரொம்ப சிரமம். ஒரு உதாரணத்துக்கு கோவிட் டைம் அப்போ நீங்கள் பார்த்துருந்தீங்கன்னா கோவிட் டைம் அப்போ அந்தந்த தோட்டத்தில் துரமாறு எல்லாருக்குமே தடுப்பூசி வழங்கினாங்க, ஆனால் தோட்டத்தில் வேலை செய்கிற தொழிலாளர்களுக்கு வழங்கலை. இந்த மாதிரி ஒவ்வொரு இடத்துலையும் புறக்கணிச்சிட்டே போனால் நாளைக்கு எங்களுக்கே சந்தேகமாக இருக்குது நாங்கள் இளைஞர்களாக இல்லையாங்க. ஆனால் அதே வகையில் நான் இன்னொரு விஷயமும் இந்த இடத்துல சொல்லி ஆகணும். இந்த பொருளாதார நெருக்கடினால் இன்னைக்கு நாட்டில் இருக்க வறுமைக்கோட்டு கீழே இருக்க பல்வேறு மக்கள், அது மட்டும் இல்லாமல் கிராமத்தில் இருக்க மக்கள், தோட்டத்தில் இருக்க மக்கள் நிறைய பேர் இன்னைக்கு வெளிநாட்டில் வேலை வாய்ப்புக்கு தேடி போயிட்டு இருக்காங்க. நான் ஒரு சிறிய வேண்டுகோள் வைக்கிறேன். எல்லாருமே இன்னைக்கு கேள்விப்பட்டிருப்பீங்க இந்த ஒமான் நாட்டில் நடந்த பிரச்சனையை பற்றி, எப்படி நம்மளோட பெண்கள் அங்கே போய் அவதிப்படுறாங்கன்னு. நான் ஒரு சின்ன வேண்டுகோள் வைக்கிறேன். தயவு செய்து இந்த புரோக்கர்ஸ் மூலியமாக நீங்கள் வெளிநாட்டு வேலை வாய்ப்பை தேடி போனால் பிரச்சனை தான் வரும். ஏன்னா இப்போ இலங்கை காண்டி ஸ்ரீலங்கா பியூரோ ஃபார் ஃபாரின் எம்ப்ளாய்மெண்ட் இருக்குது, அதாவது இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு அலுவலகம். அதில் நீங்கள் பார்த்தீங்கன்னா கிட்டத்தட்ட ஒரு 77 பேர் வந்து ஒமான் நாட்டுக்கு வேலைக்கு போயிருக்காங்க. இந்த 77 பேரில் 65 பேர் வந்து அன்ரெஜிஸ்டர்ட், 12 பேர் மட்டும்தான் ரெஜிஸ்டர் பண்ணியிருக்காங்க. ஸோ இதுலேயும் ஒரு பிரச்சனை இருக்குது, இதுலேயும் ஒரு சிக்கல் இருக்குது. நமக்குள்ளாரையும் ஒரு சீர்திருத்த கட்டாயம் கொண்டு வரணும். அதே மாதிரி வெளிவிவகார அமைச்சர் கௌரவ் அலி சப்ரி அவர்கள் அங்கே உட்கார்ந்துருக்காரு, அவர்கிட்டையும் நாங்கள் பேசியிருந்தோம். அவர் முழுமையான ஒத்துழைப்பை இந்த விஷயத்தில் பண்ணியிருக்காரு. அதே மாதிரி கௌரவ அமைச்சர் மனுஷ நாநாயக்கர் அவர்களும் இதுக்கு முழுமையான ஒத்துழைப்பு தந்திருக்காங்க. அங்கே இருக்கிற பிரச்சனையை தீர்த்தது மட்டும் இல்லாமல் நான் நம்புகிறேன் கூடிய சீக்கிரம் அங்கே வந்து ஒரு குழு அனுப்பி இதுக்கு நிரந்தர தீர்வு பெற்றுக் கொடுப்பாங்கன்னு. அதே வகையில் இந்த வரவு செலவு திட்டம் சம்பந்தமாக என்னதான் பல்வேறு கருத்துகள் பல்வேறு முரண்பாடுகள் இருந்தாலும் ஜனாதிபதி கிட்ட நாங்கள் இதை கொண்டு போகும்போது அடுத்த வாரம் ஒரு கலந்துரையாடல் ஒன்று ஏற்பாடு செஞ்சுருக்காரு. இதில் மலையகத்தை பிரதித்துவப்படுத்துகிற அனைத்து தரப்பினர்களும் முன்னால் வருவாங்கன்னு நான் நம்புகிறேன், எதிர்பார்க்குறேன். நாங்கள் வந்து இப்போ வர வியாழக்கிழமை வந்து ட்ரெஷரியோடு சந்தித்து அவங்களோட பேச போகிறோம். இதில் என்னென்ன பண்ண முடியும் என்னென்ன பண்ண முடியாது, மலையக மக்களுக்கு எப்படி ஒரு பாதுகாப்பு கவசம், அதாவது தோட்ட தொழிலாளர்களுக்கு எப்படி ஒரு பாதுகாப்பு கவசத்தை உருவாக்க முடியும்னு, அதே வகையில் அந்த கலந்துரையாடலுக்கு அடுத்த நாள் நாங்கள் வந்து ஜனாதிபதியை சந்தித்து எங்களோட நிலைப்பாட்டையும் நாங்கள் அவருக்கு தெளிவாக சொல்லுவோம். அது மட்டும் இல்லாமல் இந்த பொருளாதார வீழ்ச்சி அடைஞ்ச நாடை பொறுத்த வரைக்கும் நிறைய பேர் பல்வேறு காரணங்கள் அதெல்லாம் முன்வைக்கிறாங்க. எங்களுக்கும் அந்த காரணங்கள் அனைத்தும் புரியுது. நாங்க ஒண்ணும் குருடர்கள் கிடையாது, எங்களுக்கும் தெரியும் இந்த நாடு ஏன் இந்த நிலைமைக்கு வந்திருக்குன்னு. இன்னைக்கு எந்தெந்த முடிவுகள் எடுத்து வரி பணம் வெட்டினது மட்டும் இல்லாம உரத்து நிப்பாட்டினது மட்டும் இல்லாம பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியில இந்த நாடு இந்த நிலைமைக்கு வந்திருக்கு. ஆனா நேத்து வந்து நாங்க பார்த்திருந்தோம் கிளைஃபோசேட்டோட தடையை வந்து லிஃப்ட் பண்ணியிருந்தாங்க, அது வரவேற்கத்தக்க விஷயம்தான். ஆனா அந்த தடையினால வந்த பிரச்சனைகளும் எங்களால திருப்பி மாற்ற முடியாது. காரணம் என்னன்னா கிளைஃபோசேட்னால கிட்டத்தட்ட 24% தேயிலை தோட்டங்கள் வீழ்ச்சி அடைஞ்சிருக்கு. அந்த வீழ்ச்சியை நாங்கள் திருப்பி சரி செய்ய முடியாது, ஏன்னா இன்னைக்கு தோட்டங்கள் எல்லாம் காடாயிருக்கு. இன்னைக்கு ஒவ்வொரு தோட்டங்களை பார்த்தீங்கன்னா அங்கே தோட்ட தொழிலாளர்கள் வாழ்றாங்களோ இல்லையோ சிறுத்தைகள் இருக்கு, அதே மாதிரி குப்பைகளும் இருக்கு காடாகவும் இருக்கு. இது எல்லாத்தையும் இன்னைக்கு தோட்ட கம்பெனியை பொறுத்த வரைக்கும் அவங்க சொல்ற ஒரே ஒரு காரணம் வந்து ஜனாதிபதி முன்னாள் ஜனாதிபதி உரத்த நிப்பாட்டினால மட்டும்தான் இப்படி வந்திருக்குன்னு. முன்னாள் ஜனாதிபதி உரத்த நிப்பாட்டினால மட்டுமே இப்படி ஆகல, கடந்த 10 வருஷமா தோட்ட கம்பெனிகள் தோட்டத்தை ஒழுங்கா பராமரிக்கிறதுனால தான் இப்படி வந்திருக்கு.
உறுப்பினர்களே இன்னும் 2 வினாடிகள் இருக்கின்றன.
அதே வகையில இன்னைக்கு அகரப்பத்தன பெருந்தோட்ட நிறுவனம் ஊவா மாகாணத்துல நாங்க வந்து நடவடிக்கை எடுத்திருக்கோம், வேலை நிறுத்த போராட்டத்தை ஆரம்பிச்சிருக்கோம். வேலை நிறுத்தம்னா தொழிற்சங்க நடவடிக்கை, மன்னிக்கிறோம், நாங்க 1 கிராம் தேயிலை கூட வெளியே விடாம தடுத்து நிறுத்தியிருக்கோம். அகரப்பத்தன பெருந்தோட்ட நிறுவனம் இதுக்கு சம்பந்தமான பதில் சரியான முறையில தரலன்னா இந்த போராட்டம் இந்த தொழிற்சங்க நடவடிக்கை கட்டாயம் நுவரேலியா மாவட்டத்திலையும் வரும், அதுல எந்த விதமான மாற்று கருத்தும் கிடையாது. ஆகவே தொழிலாளர்கள் அனைவரும் ஒற்றுமையா இருப்பாங்கன்னு நாங்க நம்புறோம். நாங்கள் எப்படி முன்னாலும் அனைத்து தொழிற்சங்கங்கள் கிட்ட அவங்களோட ஆதரவு கேட்டு அவங்களோட ஒத்துழைப்பு கேட்டோமோ மறுபடியும் இதே சபையில் நான் அந்த ஆதரவையும் ஒத்துழைப்பையும் கேட்குறேன். ஆதரவு தரவங்க அனைவருக்கும் என்னோட நன்றியையும் நான் தெரிவிச்சுக்கிறேன். சாமி சார்.
நன்றி கௌரவ உறுப்பினர் அவர்களே.